හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනකටම අදත් අපි තම ගෞරවයෙන් පිළිගන්නවා සති චිකුරාදා දවසේදී පවත්වන ධර්ම සාකච්ඡාවට. අපිට ඊයේ වාසනාව ලැබුණා ආචාර්ය කොග්ගලගේ සමග සම්බන්ධ වෙලා කායानुපස්සනාවට යොමු වෙන්න. එතුමා අපිට මොහොමදින් මේ භාවනාව කරන විදිය පහදා දුන්නා. ඒ අනුව භාවනාව කුස්කලා ඊට පස්සේ අපි සාකච්ඡාවක් දුන්නා. දැන් අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ විනාඩි 15ක පමණ කාලෙකින් හඳුනා දීමකින් පසුව භාවනාවකට යොමු වෙන්නයි. ඊට පස්සේ විනාඩි 45කට පසුව සාකච්ඡාවක් පැවැත්වෙනවා කල්‍යාණ මිත්‍රව එකතු කරගෙන. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ආචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට යොමු වෙනවා අද සාකච්ඡාව ආරම්භ කරන්න ලෙස.
තෙරුවන් සරණයි හැම දිනාටම. අපි අර ඊයේ සඳහන් කළ භාවනාව කරන විදිහක්. ඉතින් අද අලුත් පිරිසක් ඇති හින්දා අපි ආයේ මතක් කරගමු මේ දීපු එක. මේ කියා දෙන්නේ සතර සතිපට්ඨාන භාවනාව. ඒකට සතර සතිපට්ඨානේ තියෙනවා ඉස්සෙල්ලා අපේ අස සංසුන් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ නීවරණයටපත් කිරීම තියෙනවා. තව විදිහට කිව්වොත් සමාධියක් හදන විදිහක් තියෙනවා. ඊළඟට තියෙනවා මේක විදර්ශනාවට යොමු කරන විදිහක්. මොකද මේ සතර සතිපට්ඨානය තමයි ඒ කායන මාර්ගයේ විදිහට බුදුරජාණන් වහන්සේම සඳහන් කරලා තියෙන්නේ නිවන් පිණිස. එහෙනම් අපි මේක හිත සමාධි කරගෙන විතරක් එතනින් නවත්තන්න නෙවෙයි. දර්ශනාව එහෙම නැත්නම් ආර්ය මාර්ගයේ වැඩෙන විදිහට මේක ගෙනියන්නේ කොහොමද කියන විදිහට මං හිතන්නේ භාවනාව කියනවා. හැමෝටම මේකෙන් ලොකු ප්‍රයෝජනයක්. ඉතින් මේකේ ආරම්භයේදී සතිපට්ඨානේ තියෙන ඕනම කමඨහනකින් පටන් ගන්න. එතකොට අපිට සාමාන්‍ය පුරුදු කමඨහන තමයි මේකේ කායනුපස්සනා වෙන ආනාපාන සතිය. දැන් කෙනෙක් වෙන එකකින් නම් පුරුදු කරලා තියෙන්නේ, ඒකෙන් කළක් ගැටලුවක් නැහැ. මෙතෙන්දී ආනාපාන සතියෙන් අපි කරන හැටි බලමු. මේකෙදි ඉස්සෙල්ලම තමන් ඒ පහසු ඉරියව්වකින් වාඩි වෙලා මේ ඇස් පියාගෙන, ඒ වගේම අත් දෙක සාමාන්‍යයෙන් එක අතක් උඩ අනිත් අත තියනවා නම් හොඳයි. ඉතින් ඒ භාවනාව කරගෙන යන කාලෙදී කිසිම දෙයක් නිසාවත් ශරීරය හොලවන්නේ නැති තරමට හොඳයි. ඉතින් ආධුනිකයන්ට මූලික වෙන්නේ මේ අත් දෙක එහෙම එහෙ ගෙනියන්න හිතෙනවා, මේ එහෙම එහෙ කහන්න දැනෙනවා වගේ දේවල් වෙනවා. ඒ වගේ ඒවා පොඩ්ඩක් ඉවසන්න ඕනේ. ඒක එච්චරම ඒ අත මං මේ භාවනාව ඉවර වෙනකන් හොලවන්නේ නැහැ කියලා පොඩි අදිෂ්ඨානයක් මතක් කිරීමක් ඒ වෙලාවට කරගන්න. මොකද ඔය කහන්න දැනෙන එකක් සමහර විට සතෙක් දුවනවා කූඹියෙක් යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒවා එච්චර ගණන් ගන්න එපා. මොකද ඒවා සාමාන්‍යයෙන් දැනෙන දේවල්. ඒවා ටිකක් වෙලා යනකොට නැති වෙලා යනවා. ඒකට අත හෙල්ලුවත් එහෙම වෙන්නේ අපේ භාවනාව කැඩෙනවා. ඒ කියන්නේ නීවරණය බලවත් වෙලා අර සමාධිය කැඩෙනවා. දැන් අපි මේකෙන් කරන්නේ නීවරණයටපත් කරලා සමාධිය බලවත් කිරීම තමයි ආරම්භෙදි තියෙන්නේ. එතකොට මේකෙදි මුලින්ම තමන්ගේ ඇස් පියාගෙන මේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරනවා. ඒ අවධානය යොමු කරනවා කියන්නේ දැන් මේ වෙලාවේ හුස්මට වෙන්නේ මොකද්ද කියලා නිකන් බලන්න. හුස්ම ඉහළ යනවද පහළ යනවද කියන එක එතෙන්ට අවධානය යොමු කරපු ගමන් තමන්ට දැනගන්න පුළුවන්. අනේ ඒක තමයි මේ පටන් ගැනීම. ඒක වැඩි විස්තර මුකුත් හොයන්න එපා. ඒතකොට ඒ ඇතුල් වෙන පිට වෙන හරියේ ඕන තැනකට තමන්ට කැමති තැනකට අවධානය යොමු කරලා බලා ඉන්නවා. එතකොට ඒ හරහා හුස්ම ඉහළ යනවනම් ඒ බව දන්නවා. ඒ හරහා හුස්ම පහළ යනවනම් ඒ බව දන්නවා. ආයි ඉහළ යනකොට ඒ බව දන්නවා. පහළ යනකොට ඒ බව දන්නවා. ඒකට වචන යොදන්න අවශ්‍ය නැහැ. ඒ දැනෙන බව දැනගත්තාම ඇති. හුස්ම ඉහළ යන බව දන්නවනම් ඒ ඇති. මේ මොහොතේ හුස්ම පහළ යන බව දන්නවනම් ඒ දැනගැනීම ඇති. ඒක නම් කරන්න අවශ්‍ය නැහැ. මේ මොහොතේ මෙහෙමයි වෙන්නේ, මේ මොහොතේ මෙහෙමයි වෙන්නේ. එහෙම නම් දෙන්න යන්න එපා. වෙන දේ බලා ඉන්න. බලා ඉන්නවා කියන්නේ දන්නවා. අපිට සිද්ධ වෙන දේ Taman දන්නවා. ඒවා මොනවද කියලා විස්තර කරන්න යන්න එපා. හුස්මට අවධානය යොමු කරගෙන ඉන්නවා. මෙතෙන්දී කල්පනාකාරී වෙන්න ඕන දේවල් ටිකක් තමයි. එකක් අපි හුස්ම පාලනය කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් හුස්ම දැනෙන්නේ නැහැ පොඩ්ඩක් හයියෙන් අරන් බලන්න ඕන කියලා. එහෙම කරන්න යන්න අවශ්‍ය නැහැ. ශරීරයට අවශ්‍ය විදිහට හුස්ම ගනී දායි. ඒක අපි පාලනය කරන්න යන්නේ. අපි මෙතන කරන්නේ තියෙන දේ නැත්තම් සිද්ධ වෙන දේ බලා ඉඳීමක් විතරයි. එතකොට මේක තදට දැනෙන්නම අවශ්‍ය නැහැ. යාන්තම් සියුම් දැනීමක් තිබුණත් ඇති. ඒ දිහා බලා ඉන්නයි තියෙන්නේ. එතකොට ටිකක් වෙලා ඔය හුස්ම දිහා බලා ඉන්නකොට සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි හිත එහෙම එහෙ යනවා. හිත එහෙම එහෙ ගියාම පළවෙනි දේ වෙනදනම් සමහර විට හිත දිවුවාම දුක් වෙන්න පුළුවන්. දැන් මම කියන්නේ එහෙම දුක් වෙන්න එපා. ඒකට හේතුව තමයි වෙනදා හිත දුවනවා අපි දැක්කේ නැහැ. අපිට හොරෙන් දිව්වි. හැබැයි අද හිත දිව්වා කියලා ටිකක් වෙලා ගිහින් හරි අපි දැක්කා. ඒ දැක්ම ලොකු දියුණුවක්. ඒ හින්දා මේ හිත වෙන අරමුණකට ගිහින් වෙන දෙයක් හිත හිතා ඉන්නවා කියලා දැක්ක බවට හිතේ සතුටක් ඇති කරගන්න. ඒත් මේ සතුට මූණේ නද සිනහවක් ඇති කරගත්තත් වැඩිය හොඳයි. එහෙම කරලා ඊළඟට ආයෙ බලන්න හුස්ම දිහා. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ආපහු තමන්ගේ අවධානය එනවා හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට. ආපහු ටිකක් වෙලා ගිහිල්ලා බලන්න ඕන අවධානේ මෙතන තියනවාද නැත්නම් වෙන මොනවා හරි හිත හිතා ඉන්නවද. එතකොට මේකට අදාළ නැති දෙයක් වෙන මොනවා හරි දෙයක් ධර්මයක් ගැන වුණත් හිත හිතා ඉන්නව නම් මෙතෙන්දි මතක තියාගන්න ඒකත් හිත පිටපැනීමක්. එතකොට අපි ආයේ හුස්ම සිහි කරන්න ඕන. හුස්මේ දැනීමට අවධානය යන්න ඕන. කිසිම දෙයකට හිත දිවුවනම් ඒක දැන් මේ මොහොතේ අපේ ආනාපාන සතිය වදන ඒ කමටහනින් ඉදිරියට යෑමක්. එතකොට එහෙම තේරුම් ගන්න ආපහු හුස්මටම අවධානය ගන්න. එහෙම ඔක සැරේ ආපහු ගේනකොට තමන්ට වෙලාවක් එනවා හුස්මටම අවධානය පිහිටියා කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගන්න එක විදිහක් තමයි හැම හුස්මක්ම තමන්ට පේන්න ගන්නවා. ඒ කියන්නේ ආස්වාසේ පේනවා, ප්‍රාස්වාසේ පේනවා, ආයි හුස්ම ඉහළ යනවා, ආයි පහළ යනවා. ඒ අතර එකක්වත් මිස් වෙන්නේ නැහැ. එකක් හරි මගහැරුණා නම් ඒ කියන්නේ ඒ අතරේ හිත වෙන දෙයකට යොමු වෙලා. එතකොට අන්නේ ඒ ගතිය නැති වෙනකන් අපි ආයි හුස්මටම අවධානය දෙන්න ඕන. කොච්චර හිත දිව්වත් ඒ දුවන එක හිතේ සාමාන්‍ය ගතිය දුවන බව දැක්කා කියලා සතුටක් ඇති කරගන්න. ඊළඟට ආපහු හුස්මට අවධානය යොමු කරන්න. එහෙම ටිකක් වෙලා ගේනකොට අපේ අවධානය හුස්මටම තියෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට හුස්ම හතරක් පහක් විතර එක දිගට පෙනුනත් ඒකත් සෑහෙන ලොකු දෙයක් කියලා හිතන්න. සමහර විට ඊටත් වඩා තමන්ගේ අවධානය තියාගෙන ඉන්න පුළුවන්. ඒ අතරේ ඉඳලා හිතලා හිත දිව්වත් ආපහු හුස්මටම අවධානය ගේනවා. දැන් මෙහෙම හුස්මටම සිහිය පිහිටනවා කියන මට්ටමට එනකොට එක හුස්මක්වත් මගහැරෙන්නේ නැතුව බලා ඉන්න පුළුවන්. ඒ අතර සමහර විට හුස්ම දැනෙනවා වෙන්න පුළුවන්, සමහර විට නොදැනෙනවා වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හුස්ම නොදැනුණා ඒ නොදැනෙන බව දැනගන්නවා කියන්නේ තමන්ගේ අවධානය එතන තියෙනවා. ඒ හින්දා හුස්ම තියනවද නැද්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ යම් කිසි දැනීමක් හුස්ම නිසා තියෙනවා නම් ඒ බව අපි දන්නවා. දැනීමක් නැත්තම් ඒ නොදැනෙන බවත් දන්නවා. ඒ දෙකම දැනගන්නේ අපේ සිහිය එතන තියෙන හින්දා. එතකොට මෙතන සිහිය පවත්වා ගැනීමයි අපි කරන දේ. හුස්ම තිබුණත් නැතත් අපිට ගැටලුවක් නැහැ. හුස්ම සාමාන්‍යයෙන් තියෙනවා පටන් ගන්න වෙලාවේදී. ඉතින් ටිකක් වෙලා යනකොට ඔය හුස්ම සියුම් වෙලා සමහර විට හුස්ම නැහැ කියලා හිතෙන්න පුළුවන්. එතකොට කොහෙද අවධානය තියෙන්නේ කියලා ගැටලුවක් එන්න පුළුවන්. ඒ ගැටලුව ඇති කරගන්න එපා. එතෙන්දී හුස්ම නොදැනෙන බව තමන් දැනගන්නවා කියන්නේ තමන්ගේ අවධානය තියෙනවා. ඒ මොහොත වෙනකොට හුස්ම නැති වුණත් සිහිය තියාගෙන ඉන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා. ඒ කියන්නේ අපේ නීවරණ හොඳටම යටපත් වුණ අවස්ථාවක්. ඒක සාමාන්‍යයෙන් හොඳ සමාධි අවස්ථාවක්. එතකොට ආයේ හුස්ම දැනෙන්න ගන්න පුළුවන් එහෙම තිබිලා. ඒ දැනෙනකොට ඒ දිහා ආයේ බලා ඉන්න. එතකොට හුස්ම පේනවා නම් ඒත් හොඳයි. පේන්නේ නැති වුණත් ඒත් හොඳයි. තමන්ගේ අවධානය තියෙනවා. දැන් තමන් පරිස්සම් වෙන්න ඕනේ මේකට අදාළ නැති වෙන මොනවා හරි හිත හිතා ඉන්නවද? එහෙම නැත්නම් මෙතන අවධානය තියනවද කියන එක සැරෙන් සැරේ බලන්න. වෙන මොනවට හරි හිත දුවලා කියලා දැක්කොත් ආයේ ඒක දැක්කට සතුටු වෙනවා. ආයේ හුස්මට අවධානය යොමු කරනවා. ඒ ටික තමයි ඒ මූලික සමත කමඨහන කියන්නේ කරන්න ඕන දේ. ඊළඟට ඒ හිත එකඟ වුණාම අපි දැන් දක්ෂ වෙන්න ඕන මේක හැමදාම සමාධියේ ඉඳලා වැඩන්නේ මේ සමාධිය හදාගත්තේ ඇයි විදර්ශනය සඳහා. දැන් ඔන්න නීවරණ යටපත් වුණ මනසක් තියනවා කියන්නේ විදර්ශනයට සුදුසුයි. ධහම දකින්න සුදුසු මනසක්. මේ වෙලාවට අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ කරන්න තියෙන්නේ හුස්මට අවධානය තියෙන ගමන් අන්න සමහර විට සද්දයක් ඇහෙන්න පුළුවන්. සද්දය ඇහුනහම අපි ඒකට අදාළ රූපයක් දැනගන්නවා. සමහර විට කවුරු හරි දොරක් වැහුවා වෙන්න පුළුවන්. එතකොට ඒ පොඩි සද්දෙට නැත්තම් හිමීට යන අඩි සද්දයක් වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්නවා කවුද ආවා, කවුද ගියා, නැත්තම් දොරක් වැහුණා කියලා. දැන් මෙතෙන්දී පොඩි දෙයක් කරන්න ඕන. මේකෙදි කරන්නේ අපි ඒ දේ දැනගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් හිතට පෙන්වන්න ඕන. මොන ආයතන වලින්ද දැනගත්තේ? ඒකට සද්දයක් ඇහිලා දැනගත්තා නම් තේරුම් ගන්න ඒක සෝත ආයතනි මුල් වෙලා. ඒකට සෝත ආයතනි කනට පුළුවන් සද්ද සංඥා වරන් දෙන්න විතරයි. සද්ද සංඥාවේ රූප නෑ, වර්ණ නෑ, හැඩ නෑ, තනක් නෑ. එහෙනම් කෙනෙක්ව පෙනුනේ කොහොමද? නැත්තම් දොරක් පෙනුනේ කොහොමද? ඒක පෙනිලා තියෙන්නේ හිතට. එහෙනම් සද්දයක් ඇහුණා, ඒකට අදාළ රූපයක් හිතෙන් මතු කරලා දුන්නා. එතකොට ඒ හිතෙන් හදපු රූපේ හිතෙන්ම දැනගත්තා කියන එක හිතට මතක් කරලා දෙන්න. එහෙනම් මේ දැනගත්තේ එළියේ තියෙන රූපේ නෙවෙයි හිතෙන් හදලා දීපු රූපේ. අපි දැනුවත් උනේ හිතෙන් හදලා දීපු රූපේ කියලා ඒක මතක් කරලා දීලා ආපහු තමන්ගේ මූලික අරමුණට, ඒ කියන්නේ අපේ හුස්මට අවධානය යොමු කරනවා. හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය තියා ගන්නවා. ආපහු එතන හුස්ම දිහා බලාගෙන ඉන්න ඒ අතරේ මොනවම හරි දැනගත්තොත්, අපි දැනගන්නේ බාහිර දෙයක් ගැන, දැනගත්තොත් ඒක දැනගන්න උදව්ුනේ මොන ආයතනද කියලා පොඩ්ඩක් මතක් කරගන්න. දැන් ගඳස්සුවඳක් දැනෙලා මොනව හරි සිහි වුණා නම් එතකොට දැනගන්න එහෙනම් නාසයෙන් ගහන ආයතනෙන් ගහන සංඥාව දුන්නා. ගහන සංඥාවේ ආපහු රූප නැහැ. එහෙනම් ඒකට අදාළ රූපයක් මතක් කරලා දුන්නේ හිතෙන්. හිතෙන් හදලා දීපු දේ හිත දැනගත්තා. ඒ දැනගත්තේ එහෙමනම් මේ වෙලාවේ බාහිර තියෙන දේ නෙවෙයි. මොකද අපි ඇහෙන් දැකලා නෙවෙයි දැනගත්තේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක එළියේ තියෙන්න බෑ. ඔය ඇත්ත හිතට මතක් කරලා දෙනවා. ආයි හුස්මට අවධානය යොමු කරනවා. ඔය විදිහට අපිට ඒ බාහිර රූප ගැන දැනගන්න ඒවට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් ඔහොම ඉන්නකොට සමහර වෙලාවට ශරීරය ගැන මොනවා හරි දැනෙන්න පුළුවන්. ශරීරයේ කිසියම්ම දැනීමක්. කකුල රිදීමක් වෙන්න පුළුවන්, ඔළුවේ යම් කිසි දැනීමක්, කොන්දේ තුනටියේ ඕන තැනක අත්තක මොනවා හරි දෙයක් දැනුණ ගමන් උදාහරණයක් විදිහට ඔන්න කකුල රිදෙනවා දැනෙනවා. දැන් ඔක පොඩ්ඩක් මේ දැනගත්තු දේ අපි ඔය දැනගත්තේ ලෝකෙටයි තිබේ. දැන් අපි ඒකේ ඇත්ත පෙන්නනවා ආයතන විදිහට. ඒ දැනුනේ මොන ආයතනෙන්ද? කාය ආයතනෙන්. කාය ස්පර්ශයක් නිසා දැනුන වේදනාවක්. ඒතර වේදනාවේ රූප නැහැ. වේදනාවේ කකුලක් කියලා දෙයක් නැහැ. ලේමස්නහර වලින් හැදිච්ච දෙයක් නැහැ. දැනුනේ වේදනාව විතරයි. එහෙනම් මේ කකුලක හැඩයක් රූපයක් තැනක් අපිට පෙන්න්නේ කොහොමද? ඒ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. මොකද ඇහැට පෙනුනේත් නැහැ, අල්ලලා බැලුවෙත් නැහැ. එහෙනම් මේ හිතෙන් හදපු ඔය රිදෙන්නේ කකුල කියලා කියපු දේ හිතෙන්ම දැනගත්තා. එහෙනම් හිතෙන් හදලා හිතෙන් දැනගත්තු දේ හිත ඇතුලේ වැඩක්. ඒකට බාහිර දේවල් අයිති නැහැ. බාහිරේ තියෙන කකුලක් නෙවෙයි මේ දැනගස්ති හිතෙන් හදපු කකුල. එහෙම පෙන්නවා ආපහු අපේ මූලික අරමුණට ගියා. ඒ කියන්නේ හුස්ම දිහා බලා ඉන්නවා. ඒ හුස්ම හතරක් පහක් බලා ඉන්න. ඊට වඩා උනක් තමයි බලා ඉන්න. තව මොනවා හරි අරමුණක් හිතට ආවොත් සමහර විට හිතට මොනවා හරි මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙන්නේ බාහිර මොනවා හරි දෙයක් ගැන. එතකොට ආයි අපේ පරණ පුරුද්දට හිතන්නේ ඔන්න එළියේ දෙයක් මේ දැනගත්තේ මතක් වුණේ. මොනවා හරි කරන්න තියෙන වැඩක් වුණත් ඒ මතක් වුණේ එළියේ තියෙන දෙයක්. දැන් අනිත් පැත්තට පෙන්වන්න ඕන මේ හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්තා මිසක් බාහිරේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ මොහොතේ බාහිරේ කිසිම සම්බන්ධයක් නැහැ මේකට. එහෙනම් මේ දැනගත්තේ හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. එළියේ දෙයක් නෙවෙයි. කියන දේ පෙන්නනවා. ආපහු තමන්ගේ හුස්මට අවධානය ගන්නවා. එතකොට හුස්ම දිහාම බලා ඉන්නවා. ඒ අතර මොනවා හරි දැනගත්තොත් දැනගන්නේ එක්කෝ බාහිර දේවල් ගැන නැත්නම් අපේ ශරීරය ගැන. ඔය දෙකෙන් මොනවා දැනගත්තත් හිතට පෙන්වන්න මූලික සංඥාවක් විතරයි ආයතනෙන් දුන්නේ. ඒකේ රූප නැහැ. ඒකට අනුව හිතනකොට තමයි මේ රූපයක් ඇදලා ගත්තේ. ඇදලා ගත්තේ ගොඩක් වෙලාවට අපේ පරණ අත්දැකීම් මත. ඒ එච්චර විස්තර හිතන්න යන්න අවශ්‍ය නැහැ. පෙන්වන්නේ අපි මෙතෙන්දි පෙන්වන්නේ මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. එහෙම මිසක් බාහිර දෙයක් දැනගත්තා නෙවෙයි කියන ඇත්ත මතක් කරලා දෙනවා විතරයි. ආපහු ඒකේ වැඩිය හිත හිතා ඉන්නේ. ආයේ යනවා අපේ මූලික අරමුණ. ඒ කියන්නේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරනවා. මේක මේ ප්‍රායෝගිකව කිරීම ගැන කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කෙටියෙන් අහන්න පුළුවන්. කෙටි පිළිතුරක් දෙන්න. එහෙම නැත්නම් ඒ භාවනාවේ යෙදෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ භාවනාවෙන් එළියට එන්න පුළුවන්.
තෙරුවන් සරණයි හැම දිනටම. මේ අවස්ථාවේදී කුකුගේ මහත්මයා එක ප්‍රශ්නයක් විදිහට තියුණු දෙයක් තමයි මේ භාවනාව සිදුවෙන වෙලාවේදී යම් කිසි සංඥාවක් ඇවිල්ලා ඒකට මනස යෙදෙනකොටම ඒක ඇත්තටම අඳුනගෙන විතරක් නැවත එනවට වැඩිය නැවත එනවා කියලා කිව්වේ ආනාපානෙට. ඊට වැඩිය අර උස්සේ තවදුරටත් මාලිගා ගහන්න යන ගතියක් වගේ තේරෙනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මෙතෙන්දි මං මතක් කරන්න ඕන දැන් මූලික වශයෙන් අපට අද කාලේ එක විදිහට මේ භාවනා කරන හැටි ගැන අහන්න ලැබෙනවා. එතකොට ඒකෙන් එක එක්කෙනා කන්ෆියුස් වෙන්න පුළුවන්. දැන් මං කරන දේ හරිද නැත්නම් වෙන විදිහක් හරිද? ඒ වගේ ගැටලු එන්න පුළුවන්. ඉතින් ඒකටත් මං හිතන්නේ අපි උත්තරයක් හදාගන්න වෙනවා. මොකද දැන් මං කියා දෙන සමහර ඒවා තව ගුරුවරයෙක්ෙන් ගත්තු උපදේශ අනුව සමහර විට නොගැලපෙන ගතියක් තේන්න ඉඩ තියෙනවා. ඒක එහෙමම වෙනවා. මොකද අද කාලේ එක එක විදිහට මේ ක්‍රම ගැන අහන්න ලැබෙන හින්දා. ඉතින් මේකේ මූලිකව දැනගන්න ඕන කරුණු ටික දැනගත්තොත් Tamanට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකේ බොහොම සරල දේවල් ටිකක් තියෙනවා. ඒකත් එක්කම මම ඔබතුමිය අහපු දෙයට පිළිතුරක් දෙන්නම්. එකක් තමයි අපේ මේ තේරුම් ගන්න ඕන මේ භාවනාවේ තියෙනවා කොටස් දෙකක්. එකක් සමතය, අනිත් එක විපස්සනාව. එතකොට ඒ සමතයේදී අපි කරන්නේ මොකද්ද? ධර්මයේ පැත්තෙන් බැලුවොත් නීවරණ යටපත් කිරීම. අපි දන්නවා පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට ඒ පහ යටපත් කිරීම සමතයේ කෘත්‍ය. හොඳ සමාධියක් ආවා කියන්නේ නැත්තම් ධානයකට සමවැදුණා කියන්නේ නීවරණ යටපත් තුන අවස්ථාවක්. හැබැයි අපි දන්නා දැන් දහමට අනුව පැහැදිලිවම එතන විදර්ශනා පැත්ත නැහැ. එතකොට විදර්ශනා පැත්ත මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මේ මූලිකව මම මේ විදර්ශනා පැත්තට එන්නම්. ඉස්සෙල්ලා අපි සමතේට අදාළ ඒවා ටිකක් කතා කරමු. මොකද අද කාලේ ගාක් මේ සතර සතිපට්ඨාන කියලා අපිට අහන්න ලැබෙන්නේ සමතේට අදාළ ටික විතරයි. විපස්සනා නමක් කියලා කියනවා. හැබැයි නුවණින් බැලුවොත් මේක විපස්සනාවද කියලා දහමට අනුව ගලපලා බැලුවොත් ඒක Tamanට හොයාගන්න පුළුවන් මේක ඇත්තටම විපස්සනාවද නැත්නම් මේ විපස්සනා වචනේ පාවිච්චි කරලා කරන සමතයක්ද. දැන් සමතය අඳුනගන්න තව විදිහක් තමයි ඕක ලෝකෙට අයිතිද කියන එක. ලෝකෙට අයිති නම් ඒක සමතයක්. ලෝකෙ ඉක්මව යන දැක්මකට ගෙන යනවා නම් ඒක විදර්ශනාවක්. ඒ විදිහටත් අපිට බලන්න පුළුවන්. එහෙම නැත්නම් දහම පැත්තෙන් තව විදිහට පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු දැන් බුදු කෙනෙක් අපි දන්නවා පැහැදිලි කරලා දෙන්නේ චතුරාර්ය සත්‍ය වෙන කිසිම ආගමක ඒක නැහැ. ඊළඟට පටිච්ච සමුප්පාදේ. ඔන්න ඔය ධර්ම කරුණු අවබෝධ වෙනවා නම් ඒක විදර්ශනයක්. එහෙම නැත්නම් මොන දියුණුවක් ලැබුවත් ඒක තේරුම් ගන්න ඕන ඒක ලෝකෙට අයිති මට්ටමක් නැත්නම් සාසයක් කියන එක. එතකොට අනේ කරුණ ටික ඔළුවේ තියාගත්තොත් මම හිතන්නේ මොන විදියට උපදේශ ලැබුණත් මේ ඉතර ගැටලුවක් වෙන එකක් නැහැ. දැන් අපි ඔබතුමිය මතු කරපු දේ තමයි දැන් මේ භාවනා ආරමුණට දැන් හුස්මට හිත තියාගෙන ඉන්නකොට සමහර වෙලාවට මොනවට හරි හිත දුවන මොනවා හරි මතක් වෙලා නැත්නම් සංඥාවක් ඇවිල්ලා ඒක ගැන මේ හිත දිවුවහම ඒක ටිකක් තිකින් දිගට යනවා අපහු ගේන්න කලින්. මේක පළවෙනි දේ තේරුම් ගන්න මේක අමුතු දෙයක් නෙමේ. හිතේ තියෙන සාමාන්‍ය මට්ටම අපේ ප්‍රගුණ නොකරපු කියන්නේ අපි සමාධිය ප්‍රගුණ නොකරපු හිතක ඕනම හිතක සාමාන්‍ය මට්ටම තමයි ඔය. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ ඉන්නේ ওই තත්ත්වේ. මොනවා හරි දෙයක් සිහි වුණහම ඒක දිගේ දිගින් දිගට හිතනවා අපි දන්නේ නැහැ. ඉතින් ඒක මං කිව්වේ ඒක කිසිම දුක් වෙන්න කාරණයක් නෙවෙයි. දැන් එතෙන්දි අපි හිතමු දැන් අරමුණකට ගිහින් විනාඩි 5ක් විතර ගිහින් අපිට මතක්ුනේ කියලා. එතකොට මේ විනාඩි 5ක කාලය තුලම වෙන දේවල් හිත හිතා හිටියේ භාවනා අරමුණේ හිත තිබුණේ නැහැ. හැබැයි මෙතන මතක තියාගෙන විනාඩි 5කට හරි අපි මේ හිත දුවලා කියලා දැක්ක එක ඒක ලොකු දෙයක්. මොකද අපිට ආපහු මේ භාවනා අරමුණට හිත ගේන්න උදව්වක් වෙනවා. එතකොට වෙනදා හිත දිව්වට අපි දැක්කේ නැහැ. දැන් මම කිව්වේ සතුටු වෙන්නේ දැක්ක එක ගැන. හිත දිව්වා කියලා දුක් වෙන්න එපා. එතකොට මේ වෙන කොහෙද හිත දුවලා කියලා දැක්ක එකට අපි සතුටු වෙලා ආපහු අපේ හුස්මට අවධානය ගන්නවා. ඒක තමයි කරන්න ඕන. ඒක ඉතින් මූලිකව සමහර විට 30-40 පැයක් විතර ඔහම ගේනකොට තමයි අර ගොඩක් වෙලා ඉන්න ගතිය ටික ටික අඩු වෙන්නේ. සමහර විට හිතමු දැන් විනාඩි 45ක කාලයක් තුල භාවනා කරන කෙනෙකුට සමහර විට මේ පැය කාලක් විතර ඔය උත්සාහයේ යෙදෙන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිත දුවනවා ආයෙ ගේනවා. ආයෙ දුවනවා ආයෙ ගේනවා. ආපහු දුවනවා ආපහු ගේනවා. එතකොට වෙන්නේ දැන් අර මුලින් අපි හිතමු අරමුණකට ගිහිල්ලා ඒක විනාඩි 5ක් විතර ඉඳලා නම් අපි දැක්කේ ඊළඟ සැරේ දුවලා අපි දකිනකොට විනාඩි 5ක් පාරක යන්නේ නැහැ. සමහර විට විනාඩි 4කින් විතර අපිට ගේන්න පුළුවන් වෙනවා. ඊළඟ සැරෙත් ආයි ගේනකොට ඊට වඩා ඔක විනාඩි 2 3කට අඩු වෙනවා. ඒක පස්සේ දුවන ගතිය. තව ටිකක් කරනකොට ඔක ඊටත් වඩා වේගෙන් අඩු වෙවි ගිහින් සමහර විට තත්තර 3-4ක් ඒක පස්සේ දුගයි ආයෙ ගේන්න පුළුවන්. ඊළඟට ඒක තත්තර 2-3ක් නා තත්තරයක් විතර ඒ අරමුණේ ඉන්න ආයෙ ගේන. අන්න එහෙම ඔක ප්‍රගුණ වීමක් තියෙනවා. ඒක වෙන්නේ අපේ භාවනා අරමුණට හිත යොමු වීම ටිකෙන් ටික දිනු වෙනවා. වැඩි වෙනවා. ඉතින් නිතර දැන් අපි දවස ගානේ සමාධි භාවනා වඩන කෙනෙකුට සමහර විට ඇස් පියාගෙන විනාඩි 2-3කදී ඔය මට්ටමට ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ ප්‍රගුණතාවය තමන් නිතරම භාවනාවේදීලා ආරක්ෂා කරගත යුත්තක්. සමහර විට සමහර කාලවල අපිට ඉහළ ධ්‍යාන පවා වඩන්න පුළුවන්. හැබැයි මේක නොකර හිටියොත් ඒක තිය නැති වෙලා සාමාන්‍ය මට්ටමටම එනවා. ඒ හින්දා යම්කිසි සමාධියක් හදාගත්තා නම් මේ එක දිනපතා පැය භාගයක් හරි ඒකේ යෙදෙන්න උත්සාහ කරන්න. ඉතින් මේවා අත්දැකීම් ඇතුව කියන්නේ. ඒ හින්දා ඒ සමාධිය කියන එක නිතර නිතර කරන තරමට තමයි ප්‍රගුණ වෙන්නේ. එතකොට අර විදිහට ගිහිල්ලා කොච්චර හිත දිව්වත් මතක තියාගන්න මේක අර දුගන ගතිය නවතින මට්ටමකටත් එනවා. ඒ කියන්නේ උස්මටම අවධානය හිතෙන ගතියකට එනවා. ඉතින් සමහර වෙලාවට මුලදී එක එක විදිහේ දුෂ්කරතා හින්දා එහෙම නොවෙන්න පුළුවන්. ඒ අයට තමයි වෙන වෙනම ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක සමහර විට උදව් වෙනවා. විශේෂයෙන් අත්දැකීම් නැති ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගැනීම උදව් වෙනවා. එහෙම නැත්නම් ධර්මයේ තියෙනවා එක එක ක්‍රම. විශේෂයෙන් ওই විතක්ක සංධාන සූත්‍රය එහෙම කියවුවොත් ඒ විතර්ක අඩු කරගන්න ක්‍රම කිහිපයක් දක්වලා තියෙනවා. ඒ වගේ ධර්මයේ දකින්න පුළුවන්. එහෙම නැත්නම් අද කාලේ ලේසීමේ වැඩි ටිකක් අත්දැකීම් තියෙන ගුරුවරයෙක්ගෙන් අහගත්තොත් Tamanට ඉක්මනින් ඔය චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ සමාධිය හොඳ වෙන්න වෙන්න හිත සංසුන් වෙන්න වෙන්න අත්දකින්න පුළුවන් එකක් තමයි හුස්මත් සියුම් වෙලා යනවා. ඒකත් එක ලක්ෂණයක්. මේ හිත දැන් ගොඩක් සංසුන් කියලා දකින්න පුළුවන්. හුස්ම වේගවත් වෙනවා කියන්නේ අපේ නීවරණ පැත්තට යන ගතියක්. හැබැයි මේක කිව්වා කියලා දැන් ඕවා දැනගත්තහම සමහර විට භාවනාව කරන්න අමාරු වෙනවා. ඕවා නොදන්න තරමට තමයි කරන්න ලේසි. ඒ හින්දා මේ සමතය ඒ කරන ගමන් උපදෙස් ලබාගෙන කරන්න පුළුවන්කමක් තියනවා නම් ඒක ප්‍රයෝජන ගන්න අවස්ථාව වැඩි. එතකොට ඒ ගැටලුවට මං හිතන්නේ පිළිතුරක් ලැබෙන්නේ නැති. අපි බලමු තව අදහස් විමසලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මහත්මයා, මම අද මේ අපිට අද පාන්දර හැමදාම දිනපතාම දවල් දෙකමාට වගේ තමයි භාවනාව දිනපතාම කරන්නේ. මට වෙන්ද කරන විදිහට අද භාවනාව සිද්ධ වුණේ නැහැ. ඒක අරමුණකට ගෙනලා සිත තියාගන්න උස්මලේ සිත රඳවගෙන ඉන්න ගොඩක් අපහසු වුණා. වෙනදට මම මේ මාත්මය අපිට කියලා දුන්න තියෙන විදිහට හුස්ම රැල්ල සමාධි සිනා රැල්ලකින් මේ හුස්ම රැල්ලක් අරගෙන ප්‍රථමයෙන්ම හිස පිටුපසට අරගෙන එතන ඒ හුස්ම රැල්ල ශාරීරිය දිගේ ගෙනියලා නිදහස් කරන විදිහ කාය රිලැක්සේෂන් එකක් වගේ මුලදී අපි කරනවා. මේ ඒ වගේ කරලා ඊට පස්සේ මේ මුළු කයටම කරනවා. මේ බෙල්ල පිටිපස්සට හුස්ම රැල්ල ගෙනහිල්ලා ඒ පස්සේ අද දෙපැත්තෙන් ඒ හුස්ම රැල්ල පිට කරනවා. ඒ වගේ සමාධි සිනා රැල්ලකින් ඒ හුස්ම රැල්ල ගයිවි මේ පෙනාලු දෙක ළඟට ගෙනල්ලා එතනින් පිට කරනවා. ඊට පස්සේ ආමාශය ළඟට ගෙනල්ලා හුස්ම රැල්ල ඒ ආමාශය ළඟින් පිට කරනවා. ඊට පස්සේ ඉකිලි දෙක ළඟින් කකුල් දෙක පුරා ගිහිල්ලා කකුල් දෙකෙන් හුස්ම රැල්ල පිට කළා. ආපහු හිස මුදුනේ ඉඳලාම හුස්ම රැල්ලක් තුනියනවා. ඒ වගේ කය නිදහස් කරගෙන ඊට පස්සේ බුද්ධානුස්සති භාවනාව ආරෝහණ අවරෝහණ පිළිවෙලට සල්ප වෙලාවක් කරලා හුස්ම රැල්ලට හිත සැඳේවලා තමයි භාවනාව පටන් ගන්නෙ. ඒ අය අවස්ථාවදී ගොඩක් වෙලාවට මට මේ ඒ හුස්මනේ අරමුණක් නැතුව අරමුණු එන්නේ නැතුව හිත හුස්ම රැල්ලෙන් පියාගෙන ඉන්නකොට ඒ හුස්ම රැල්ලේ මේ හුස්ම ගන්න එක නැති වෙලා සිහින් වෙලා ගිහිල්ලා හුස්ම රැල්ල අරමුණ නැතිව යනකට හිස් අවකාශයකට යන්න පුළුවන් අවස්ථාවක් එනවා. මාත්මයා අද නම් මට කිසිම දෙයක් සිද්ධ වුණේ වෙලාවක් වෙනස් නිසා දැන අපිට ආන්දර නැකිට ගමන් මේ භාවනට වාඩුනේ. මේ මට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන් මාත්මයා. තෙරුවන් සරණයි.
ඔව් මෙතන කරුණු කීපයක් තියෙනවා මම අර ඉස්සෙල්ලා මතක් කළා වගේ එක එක ක්‍රම පුරුදු කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඔබතුමියට මේ උපදෙස් ලැබිලා තියෙන්නේ සාමාන්‍යයෙන් අර යෝග ක්‍රමත් එක්ක මේකට එන විදිහක්. ඒක සාමාන්‍යයෙන් ඉන්දියාවේ තිබුණ යෝග ක්‍රම. ඉතින් මේවා එකක්වත් මේ අපි වැරදි කියනා නෙමෙයි. මම උත්සාහ කරන්නේ මෙතෙන්දී අපේ බෞද්ධ භාවනා ක්‍රමයට එන්නේ කොහොමද? දැන් ඒවා උපයෝගී කරගෙන මේකට එන්න පුළුවන්. එතකොට ඒ කරන විදිහම ඔබතුමිය කරගෙන යන්න. දැන් මෙතන මම කියා දෙන්නේ මතක තියාගන්න අර හුස්ම රැල්ලට අවධානය ගත්තට පස්සේ කරන ටික. එතෙන්ට එනකන් එක එක උපක්‍රම සමහර විට එක්කෙනා යොදා ගන්නවා. ඒකයි මං කිව්වේ දැන් මේ ක්‍රමයක් කියද්දි දැන් මං එකක් කිව්වොත් තව එකක් එක්ක ඒක සමහර විට ගැටීමක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක මේ උපදේශවලත් තියනවා එක එක යනකොට ඒ අත්දැකීම ලැබුණා. එහෙමනම් දැන් අද කරද්දිත් හිතන්න මම මේ පරණ දෙයක් ලබා ගන්න නෙමෙයි. අදත් අර විදිහට මං කළොත් මේ අත්දැකීමක් ලැබෙන්න තියනවා නම් ලැබෙයි. අපි උත්සාහ කළත් අර පරණ දේ ලබා ගන්න එතකොට අපිට තිබුණ දෙයක් ආමත මෙහෙම සමාධිය තියෙනවා මම මේක ගන්න ඕන කියන එක එතකොට ඒකේ සංහාව මුල් වෙනවා. ඒ කියන්නේ අපේ නීවරණ වැඩ කරන්නේ එතකොට. මේ සුවය ලබන්න ආසාව වැඩ කරනවා. දැන් කාමච්ඡන්දය ටික ටික මතුවලා එනවා. මතක තියාගන්න නීවරණ බලවත් වෙනකොට සමාධිය ලැබෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැති දෙයක්. ඒ හින්දා අර පරණ දේ මතක් කරන්න මේක අද ලැබෙන්නේ නැහැ. ඒකට පරිස්සම් වෙන්න මෙහෙම හිතන්න. ඉදා ඒ අත්දැකීම ලැබුණේ මම මෙන්න මෙහෙම මේ හුස්ම දිහා බලා හිටියා හිත දුවනකොට ආයයි ගෙනාවා. කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එහෙනම් අදත් මං මේ හුස්ම දිහා බලා ඉන්නවා හිත දිව්වොත් ආය ගියනවා. එච්චරයි. අන්න ඒ විදිහට කරන්න පුරුදු වෙන්න. අර කලින් එක ලැබුණක් නැතත් ඒකේ ගැටලුවක් නැහැ.
සම්සන්න බොහොම පිමාන්නේ. තේරුණා?
තේරුවන් සර්ණයි ඇත්තටම ඒ කොකුගේ මහත්මයා ඔබතුමා ඒ දීපු අදහසත් එක්ක යම්කිසි තවත් අදහසක් මතුණා මට මතක විදිහට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ කියන උන්වහන්සේගේ සමාධිය නැති වුණා කියලා දුක් වෙන අවස්ථාවක කියනවා අහනවා ඔබේ සීලයට බාධාවක් වෙලා තියෙනවද කියලා. ඒකට උන්වහන්සේ කියනවා මේ නෑ එහෙම වෙලා නම් නෑ. නමුත් සමාධිය පිළිගන්නේ නෑ කියලා. එතකොට දෙන පිළිතුර තමයි සීලයට මුකුත් ප්‍රශ්නයක් වෙලා නැත්නම් ඒ ගැන පස්තෙල් වෙන්න එපා. සමාධිය හැටි එහෙම තමයි කියලා. ඒ වගේම තවත් විදියකට අර බොජ්ජංග මට්ටමට සමාධිය යම් කිසි දියුණුවක් ඇති වෙනවා නම් ඒ ඔබතුමා කියපු කාරණා මතක් වුණා. ඇත්තටම සමාධියත් අනිත්‍යයි කියන එක දකින්න අනිත්‍යදේ අනිත්‍ය විදියට දැකීමම ඇත්තටම ඒක නිවනට හේතු වෙන දෙයක් කියන එක බෝධියට අංගයක් කියන විදියට තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒ අදහසත් මතක් වුණා. ඒකම අපි තවත් කල්‍යාණ මිත්‍රෙන්ට යම්කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මේ අවස්ථාවේ ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොප්පරගේ මාත්මයා. බොහොම පින් අදත් මේ භාවනා කියාදීම ගැන මට පොඩි ප්‍රශ්න දෙකක් තිබෙනවා. විදර්ශනා කෙරීම පටන් ගැනීමට සම්පූර්ණම සමාධියකට යෑමෙන් පසුවද කළ යුත්තේ කියන එක මගේ මුල් ප්‍රශ්නයයි. දෙවෙනි ප්‍රශ්නය තමයි මේ සතර සතිපට්ඨානේ කාය වේදනා චිත්ත ධම්ම කියන ආකාර හතරක් තියෙනවා. ඒ ගැන පොඩි සඳහනක් කරන්න පුළුවන් ද කියන එකත් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කංගාවක් වැදගත් මන් හිතන්නේ. මොකද අපි ගොඩක් අයට අමතක වෙනවා මේ දැන් භාවනා කරන්නේ මොකටද කියන එක. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ මේ සමාධියේ අත්දැකීම් ලැබෙනකොට. I think මේ සමාධියේ මතක තියාගන්න සමාධිය වැඩි වීම තුළ අපිට අර ධාන ඉහළ ධාන වලට රූපාවචර විතරක් නෙමෙයි අරූපාවචර ධාන මට්ටම් වලට පවා යෑමේ හැකියාව තියෙනවා. එතකොට ඒව දැනෙනකොට සමහර විට අපිට හිතෙනවා මේ දැන් මේ විදර්ශනාවක් වැඩෙනවා එහෙම දැනෙන්නේ මෙහෙම සුවයක් දැනෙන්නේ සනීපගති දැනෙන්නේ සැහැල්ලු ගති දැනෙන්නේ එක එක අත්දැකීම් නේද අත්දැකීම් ගොඩාක් තියෙනවා මම ඒක විස්තර කරන්න යන්නේ එක කරුණක් ඔළුවේ තියාගන්න මේව මම අත්දැකීම් මුලින්මයි කියන්නේ අපි මුලා වෙන්න පුළුවන් තරම් ගොඩාක් වැඩි ඒ හින්දා නිතරම මේක භාවනා කරද්දි හිතන්න නෙවෙයි ඒ භාවනාවන් එළියට ආවම හරි පොඩ්ඩක් හිතලා බලනකොට ඒ අද්දකපු දේවලුයි මේ බුදුදහමත් එක්ක ගලපලා බලන්න ඕන. එතකොට මේ මහත්මයා ඇහුවේ විදර්ශනාවට යන්න මේ හොඳ සමාධියකට ඇවිල්ලාම ඒක කරන්න ඕනද කියන ගැටලුව. ඉතින් ඒකට මන් දෙන්නේ දැන් අර අපේ චිත්‍ර මහත්මිය මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දැන් තියෙනවා නැත්නම් මේ ශාසනය ශීලය කෙලවරකට තියෙන එකක් නෙවෙයි මේ ශාසනය සමාධිය කෙලවරකට තියෙන එකකුත් නෙවෙයි අර දැන් සමාධිය වඩා ගන්න බැරි ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා ඉන්නකොට ගිහිල්ලා කියනවා මේ අර සුව දුක් වෙනසල අනේ මට සමාධියක් ඇති වෙන්නෙම නැහැ කියලා කියනකොට කියනවා මේ ශාසනේ සමාධිය කෙලවරකට තියෙන එකක් නෙවෙයි ඒකට තේරුම් ගන්න මේ ශාසනේ ප්‍රඥාව කෙලවරකට තියෙන එකක් කියන්නේ මාර්ගඵල නිවන් තියෙන්නේ ප්‍රඥාව මත සමාධිය මත නෙවෙයි. එතකොට දැන් කෙනෙකුට සමාධිය වැඩෙන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. එහෙනම් මට විදර්ශනය කරන්න බෑ කියලා. මගේ දෙන උපදේශණං තමන් නිතරම විදර්ශනයේ යෙදෙන්න උත්සාහ කරන්න ඕන. මෙතෙන්දි මම විදර්ශනය කියලා කියන්නේ මූලිකව පටන් ගන්න එක තමයි මේ ආයතන වැඩ කරන දේ ගැන සිහිය පිහිටන්න. එතෙන්දි මම ඉස්සෙල්ලත් පැහැදිලි කරලා අපි මේ ආයතනෙකින් ගන්න සංඥාවක් අනුව හිතලා රූපයක් ගැන හිතලා ඒ රූපේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක තමයි ලෝකෙට අයිති පුරුද්ද. ඒකට අපි දැන් නුවණින් පෙන්වන්න පුළුවන් නෑ ඕක හිත හදපු දේ හිත දැනගත්තා. ඕක කොහමද එළියේ තියෙන්නේ කියන මට්ටම ඒ විදර්ශනයේට හොඳ ආරම්භයක් ඔයකත් කෙලවර නෙමේ ආරම්භය. ඒකත් මතක තියාගන්න. එතකොට ඔන්න ඔය දේ කරන්න මේ සමාධිය වඩනකොට නෙමෙයි ඔයගලන්ට ඇස් ඇරගෙන ඔය දේ කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ ඕන වෙලාවක ඔක කරන්න පුළුවන්. එතකොට මම මෙතෙන්දි පෙන්නුවේ අපි මේ සතිගතානිට අනුව ඒ කමඨහනක ඉඳන් කොහොමද ඔය විදර්ශනෙට යන්නේ කියන එක. එතකොට දැන් මේ සතිපට්ඨානේ පළවෙනි දේ තමයි ඔය හැම කමඨහනකම තියෙන ඉස්සෙල්ලා හිත සමතයකටපත් කරන්න. ඒ කියන්නේ නීවරණ යටපත් කරගන්න උත්සාහ කරන විදි ටිකක් තියෙනවා. ඒක තමයි මේ පූර්ව ප්‍රතිපදාව නැත්නම් ආදි භ්‍රමචර්යාව කියනවා. ඒකෙන් කරන්නේ නීවරණ යටපත් කරන එක. මොකද නීවරණ ගොඩේ ඉඳන් ධහම දකින්නට වඩා නීවරණ යටපත් වුණ මනසකට ධහම දැකීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ ධහම ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමන් තුළින් දැකීමේ හැකියාව වැඩි. මේ කියන්නේ වචන ටික කටපාඩම් කර ගැනීම නෙමෙයි. ධහම දැකීම කියන්නේ තමන්ගේ අවබෝධය ගන්න එක. ඒ හැකියාව වැඩි නීවරණ යටපත් වුණ මනසට. එතකොට අපි ධහම මෙනෙහි කරන්න සුදුසුම අවස්ථාව තමයි නීවරණ යටපත් වුණ මනස. ඒකෙන් කියන්නේ නීවරණ තියනවා කියලා ධහම මෙනෙහි කරන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. දහම මෙනෙහි කරන්න. ඒ කියන්නේ විදර්ශනය පුළුවන් තරම් කරන්න. හැබැයි ඒ කරන්න යනකොට Tamanta තේ මේ කරන්න හැදුවට මේක ටිකක් අමාරුයි. අමාරු කියන්නේ අපි එකක් මෙනෙහි කරන්න හදනකොට වෙන 10ක් විතර හිතට ඇවිල්ලා. එතකොට ඔන්න නුවණක් එයි යාමගේ මේ සමාධිය ටිකක් තිබුණා නම් මේකට වඩා මේක මේ කරන්න පහසුයි කියලා. එතකොට සමාධිය පොඩි ගානකට තිබුණත් විදර්ශනයට යන්න පුළුවන් කෙනෙකුට. තව කෙනෙකුට මේක අපි හිතමු පැය භාගයක් විතර සමාධියේ ඉඳලා විදර්ශනයට යෑමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රථම ධානය වඩලා ඊට පස්සේ විදර්ශනයට යෑමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය ඔය ඕන මට්ටමක ඉඳලා ඒකෙන් එළියට ඇවිල්ලා විදර්ශනයේ වැඩිීමේ හැකියාවක් තියෙනවා. ඒක එක ක්‍රමයක්. ඒ කියන්නේ අපි අන චතුර්ථ ධානය දක්වා වඩන්න පුළුවන් කෙනෙකුට ඒ ධාන අපි හිතමු පැය භාගයක් විතර වඩා ඉඳලා ඊට පස්සේ ඒවයින් එළියට ඇවිල්ලා ඊළඟට අන විදර්ශනයේට හිත යොමු කරනවා. ඒක එක ක්‍රමයක්. ඒකට ඒ සමතේ හැමතෙට ප්‍රගුණ කරන්න අවස්ථාව තියෙන, වෙලාව තියෙන කෙනෙකුට පුළුවන් අම්මා මේ පැය හරි පැය භාගේ හරි මේ මං සමතේ වඩලා ඊට පස්සේ මං විදර්ශනේ වඩනවා කියලා ඒ විදිහට කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඒක සමත පූර්වාංගම විදර්ශනේ කියලා කියන්න පුළුවන්. තව විදිහක් තමයි මේ දැන් මම මේ කියා දෙන්න හැදුවේ අපේ සාමාන්‍ය ජීවිතයේ කරන්න පුළුවන් මට්ටමක්. මේකට කියනවා යුගනන්ද මේ වඩනවා කියලා. කියන්නේ සමතේ විදර්ශනාවයි දෙකම එකට. එකට කියන්නේ මෙහෙමයි. දැන් අපි හිත තරමක් දුරට සංසුන් කරගන්නවා. මේ තරමක් දුරට සංසුන් කර ගැනීම සංසුන් වුණාද කියලා බලන්න එක විදිහක් තමයි. අපේ ඕනම කමටහනක ඔක බලන්න පුළුවන්. දැන් හුස්ම ගැන බැලුවොත් දැන් හුස්මටම අවධානය තියනවාද කියලා දැනගන්න මොහොත. මං කියේ අර එක හුස්මක්වත් මගහැරෙන්නේ නැතුව හුස්ම හතරක් පහක් හරි 10ක් විතර හරි Tamanta බලා ඉන්න පුළුවන් නම් ඒකෙන් පෙන්නුම් කරනවා දැන් සෑහෙන දුරකට නීවරණ යටපත් වෙලා. ඒ කියන්නේ වෙන අරමුණු වලට හිත දුවන්නේ නැහැ. එහෙනම් මේක විදර්ශනයේට සුදුසු මානසික තත්වයක්. නීවරණ යටපත් වුණ මොහොතක්. එතකොට ඔන්න ඔය වෙලාවේ අපි අර කලින් දැනගත්තු දේ බලන්න උත්සාහ කරනවා. මෙතෙන්දි තමයි ඔන්න සතිපට්ඨානේ විදර්ශනා පැත්ත එන්නේ. ඒ කියන්නේ දැන් අපි අර මේ මහත්මයා අහපු හින්දා සතර සතිපට්ඨානයක් ගැන මම ආයේ සූත්‍රයේ තියෙන එකක් මතක් කරන්නම්. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන හතරේ පළවෙනි එක කායනුපස්සනා වඩන්න කියන්නේ කොහමද? කායේ කායනුපස්සී විහෙරති වචන තුනක් එනවා. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි සම්පජානෝ සතිමා. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒකට අභිජ්ජා දෝමනස්සං කියන්නේ අපි සරල සිංහලෙන් ගත්තොත් ඇලීම් ගැටීම් කියලා කියන්න පුළුවන්. එතකොට විනේය ලෝකේ විනය කියන්නේ අතහැරෙන්න ඕන මේ ලෝකය. ලෝකය කියලා උතන කායනුපස්සනාව ගත්තනම් ඒ කය කියන ලෝකය. ඒ කියන්නේ රූප ලෝකය. අනිත් ඒවට මේ විදිහට ගන්න වේදනානුපස්සනාව ගත්තනම් වේදනා කියන ලෝකය. එතකොට දැන් මේ ලෝකය කියලා හඳුන්වන්නේ මෙතන කය නැත්නම් රූප පොදුවේ. ඒ රූප ගැන යම්කිසි ඇලීමක් ගැටීමක් තිබුණා නම් ඕක දුරු වෙන විදිහට Tamanta ಜಾති තුනක් වඩන්න කියනවා. ආතාපි කියන්නේ උත්සාහ කරන්න ඕන නැත්නම් වීරය කරන්න ඕන. අපි දන්නවා වීරයක් නැකලොත් මේක කරන්න බෑ. දෙවෙනි එක තමයි සම්පජානෝ. තුන්වෙනි එක සතිමා. සතිමා කියන්නේ සිහිය පිහිටන්න ඕන. එතකොට දැන් උත්සාහයයි සිහිය පිහිටීමයි ගොඩාක් භාවනා කරන අය කරනවා. මේ අඩු වෙන දේ තමයි සම්පජන්නේ කියන එක. සම්පජන්නේ ඉන්නේ මතක තියාගන්න දහමක් අහලා දැනගත්තු අයට විතරයි. ඒකයි මේ ශාසනයේ විතරයි මේ මාර්ගඵල තියෙන්නේ කියන එක. ඒක සමත මට්ටම ඕන කෙනෙකුට වඩන්න පුළුවන්. හැබැයි සම්පජඤ්ඤය එන්න නම් ධර්මයක් අහලා දැනගෙන තියෙන්න ඕන. ඒක නුවණින් විමසලා තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕන. පටිච්ච සමුප්පාද ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ කියන්නේ අර වචන ඔක්කොම දැනගෙන ඉන්න නෙමෙයි. හැබැයි මේකේ මූලික හරය තමන් අවබෝධයක් තියෙන්න ඕන යම් කිසි ඒක කොහොමද වෙන්නේ කියලා අපිට ඉස්සරහට වන්නම් පෙන්වන්න පුළුවන්. එතකොට මේ මූලික මට්ටම මොකද්ද? ඇලීම් ගැටීම් දුරු වෙන මට්ටම. එතකොට විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතෙන්දි පේනවා ඇති මේ කියන්නේ සමතයක් ගැන තාම. ඇලීම් ගැටීම් විතරයි. මොකද මෝහය ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් දැන් මේ ඇලීම් ගැටීම් යටපත් තුන මනස ඔක තමයි නීවරණ යටපත් තුන මනස කියන්නේ. අපි යොමු කරන්න වෙනවා මේ මුලාව මෝහය දුර වෙන පැත්තට. අපෙන්දි තමයි ඒ සම්පජානෙත් වැදගත් වෙන්නේ. එතකොට ඊළඟට කොහොමද මේ සතිපට්ඨාන කියන්නේ? ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්වා කායේ කායනුපස්සී විහෙරති. අපෙන්දි තේරුම් ගන්න දැන් කායනුපස්සනාවේදී නම් අපි අජ්ජත් රූපය කියලා අදහස් කරන්නේ මොකද්ද? මේ ශරීරය. බහිද්ද රූප වෙනවා ශරීරයට අයිති නැති ඕනම දෙයක්. එහෙනම් ඔය දෙකොටස ගැනම සිහිය නුවණ පිහිටන්න කියන එකට උත්සාහ කරන්න තියෙනවා. ඒක කරන එක ක්‍රමයක් තමයි මං කිව්වේ. අපි බාහිර රූපයක් ගැන දැනගත්තා නම් ඒක සද්දයක් ඇහිලා වෙන්න පුළුවන්, ගඳක් සුවඳක් දැනිලා වෙන්න පුළුවන්, ඇස් දෙක වහගෙන හින්දා හිට පෙන්නේ නැහැ. මේ මතක තියාගන්න මේ භාවනා ඇස් අරගෙනත් කරන්න පුළුවන් දේවල්. හැබැයි ඒක සිහිය යම් කිසි මට්ටමකට වැඩුණාම දැනට අපිට දැනෙන්නේ අමුතුවෙන් රසක් දැනෙන්නෙත් නෑ. ඉතින් මොකද කන්නේ තියෙනවා. හැබැයි සමහර විට එන්න ඉඩ තියෙනවා. ඊළඟට සුවඳ, ගඳ සුවඳ දැනෙන්න පුළුවන්, කාය ස්පර්ශ දැනෙන්න පුළුවන්. ওই ටිකෙන් තමයි එන්නේ. මනසෙන් අරමුණු දෙන්නත් පුළුවන්. එතකොට ඒ වයිදී අපි බාහිර රූපයක් ගැන, ඒ රූප පොදුවේ ජීවී අජීවී ඔක්කොම වෙන්න පුළුවන් අපි. ගොඩක් වෙලාවට අහන්න ලැබෙන අනිත් ශරීර ගැන කියලා. ඒක වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තා ඒ ශරීරයේ බාහිර රූපයක්. කුරුල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා ඒ කුරුල්ලා. එතකොට ඒ බාහිර රූපයක් ගැන දැනගත්තේ. එතකොට එතෙන්දී බලන්න පුළුවන් දැන් මේ කියන්නේ අර මෙතනින් එහාට මෝහය දුරු කරන විදිය. කියන්නේ අපි මුලා වෙලා ඉන්නේ කොහොමද? මුලා වෙලා ඉන්නේ මේ එළියේ රූපෙම මම දැනගත්තා කියන මට්ටම. තමයි අපිට ලෝකයටයි පුරුද්ද තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේවා ආයතන පැත්තෙන් පෙන්වන්න කියලා. ආයතන ගැන දක්ෂ වෙන්න. එහෙනම් අපි ඒක දැනගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් ආයතන පැත්තෙන් බලනවා. එතකොට බලන්නේ මූලිකව අඳුරගන්න මොන ආයතනද මෙතන උදව් වුනේ. කණෙන් ශබ්දයක් ඇහිලා දැනගත්තා නම් අපි දන්නවා සෝත ආයතනේ, නන ආයතනේ. සුවඳක් දැනිලා දැනගත්තා නම් ගහන ආයතනේ, නන ආයතනේ. කොහොමහම අර මූලික මේ ශරීරයේ තියෙන ආයතනකුයි ඊළඟට මනසයි එකතු වෙලා තමයි ඒ දැනගැනීමට ආවේ. ඊළඟට වෙන් කරන්න මේ මූලික සංඥාව දීපු ආයතනෙට මොකද්ද කරන්න පුළුවන්? දැන් කණෙන් සද්දයක් දුන්නා නම් කනට පුළුවන් ශබ්ද සංඥාවක් දෙන්න විතරයි. ඊට වඩා කිසිම දෙයක් කනට කරන්න බෑ. එහෙනම් සෝත විඥාණයෙන් දැනගත්තේ ඒ ශබ්ද සංඥාවක් විතරයි. ඕක ගැන හිතලා නේද අපි ඔකට අදාළ රූපයක් ගැන දැනගත්තේ. ඒක එහෙනම් ඒක මනසෙන් හදලා දීපු දෙයක්, මනසෙන් දැනගත්තා. අපේ මුලාවට මෝඩකමට නේද ওই දැනගත්තු දේ එළියේ තියෙන දෙයමයි මේ දැනගත්තේ කියලා හිතන්නේ. මොකද හිත ඇතුලේ දැනගැනීමක් මේ වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරලා තියෙන්නේ බාහිරව තියෙන දෙයක් දැනගත්තා කියලා. එහෙනම් ඒක මෝඩකමක්, මුලාවක් කියලා ඔන්න හිතට පෙන්නලා දෙනවා. ඒ පෙන්නලා දීම තුළ යම්කිසි මුලාව දුරු වීමක් තියෙනවා. ඒකයි ඒකට විදර්ශනය කිව්වේ. අපි ඇත්ත ඇති හැටි පෙන්වලා දීමක් කරනවා. ඊළඟට ඒක ගැන වැඩි හිත හිතා ඉන්න යන්න එපා. මොකද එහෙම වුණත් අපේ හිත ආයි විසිරෙනවා. අර නිවරණ ටික මතුවෙන්න බලාගෙන ඉන්නේ. ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. එහෙනම් ආයි අපි යනවා අපේ මූලික කමටහන හුස්ම නම් හුස්ම දිහා ආයි ටිකක් වෙලා බලා ඉන්න. එතකොට ආපහු හිත සංසුන් වෙනවා. ඒ හිත සංසුන් වුණාම ඔන්න දැන් ආයේ දන්නවා දැන් නීවරණයටපත් වෙලා දැන් විදර්ශනය කරන්න සුදුසු මනසක්. එහෙනම් අපි ආයේ විදර්ශනයට යොමු කරන්න පුළුවන්. එහෙම අපි මේ සමතේ විදර්ශනේ මාරු වීමක් කරන විදිහ තමයි මම මේ කියා දුන්නේ. එතකොට මේක ඇයි කරන්නේ? අපි මේ සමතේ වඩන්නේ මොකටද? විදර්ශනයේ සඳහා කියන නොවන තියෙන්න ඕන. එහෙම නොවුනත් වෙන්නේ Taman ඒ සමාධියෙන්ම ඉන්න බලනවා අර විදර්ශනේ පැත්තට යැවෙන්නේ නැහැ. ඒ ඊළඟට ඉතින් අර සමාධියෙන් පෙන්නන දේවල් වලට සමහර විට මුලා වෙනවා. මේවා විදර්ශනා ඥාන කියලා. ඉතින් අපේ අර හිතේ අපි දාපු වේවා හිතෙන්ම පෙන්නනවා. එතකොට හිතනවා මේ ඥානයක් පහළ වුණා කියලා. උදාහරණයක් විදිහට ශරීරයේ තැන් තැන් වල කැඩි කැඩි යනවා පේන්න පුළුවන්. ඉතින් හිතනවා මේක විදර්ශනා ඥානයක් කියලා. ඈ මේක අපි මනසට දාලා 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 එකතු කරපුවා මනසෙන්ම හදලා පෙන්වීමක් මේ කරන්නේ. ඇත්ත දෙකීමක් නෙවෙයි. ඉතින් ඒ වගේ තැන් වලට අහු වෙන්නේ හරියට මේ දහම තේරුම් ගත්තනම්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ අජ්ජත් රූපේ ගැනත් බලන්න, බහිත් රූපේ ගැනත් බලන්න. දැන් බහිත් රූපේ ගැන බලන හැටි කිව්වා. ඒ වගේම අජ්ජත් රූපේ තමන්ගේ ශරීරය ගැන දැනගත්තනම් දැන් එතනත් ඒ විදිහටම බලනවා. මේ කොටස තියෙනවා කියලා දැනුවත් උනේ කොහොමද? අතක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කකුලක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඔළුවක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතකොට ඒ අපි මොනවා හරි දැනගත්තා නම් ආයතනයක් කරා එන ආයතන ටික වෙන් කරගන්න. ගොඩක් වෙලාවට එන්නේ කාය ස්පර්ශින් වේදනාවක් දැනුණා. ඕකට අනුව හිතනකොට ශරීරයේ කොටසක් හිතමවලා දුන්නා. ඊළඟට ඒ එතන සිහිය නොවන පිහිටියේ නෑ. අපි හිතනවා ඒ එළියේ ශරීරයට අයිති කොටස තමයි මේ දැනගත්තේ කියලා. ඒ විදිහට අජ්‍යත් රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්න පුළුවන් නෑ. ඔය මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තන්. බාහිර තියනවා කියලා මොනවායින් හරි හැදිලා තියනවා කියලා විශ්වාස කළේ අපේ තියෙන මෝඩකමට, මුලාවට, මෝහයට, නැත්නම් අවිද්‍යාවට. ඒ කතාව තමන්ට පුළුවන් මට්ටමකින් පෙන්නවා ආපහු වෙනවා අපේ මූලික කමටහනට. මූලික කමටහන කියන්නේ ඒ සමතය උදව් වෙන දේ. නීවරණයටපත් කරන ඒ හුස්ම දිහා බලා ඉඳීමට. ඔන්න ඔය විදිහට දෙපැත්තේ මාරු වීමක් තමයි මම මේ කියන්නේ. ඔබතුමා ඇහුවේ මේක කොච්චර සමාධියක් ආවහම කරන්නද කියන එකට මගේ ප්‍රායෝගික මට්ටමේ මන් දෙන උපදේශේ නම් හුස්ම හතරක් පහකට වගේ හිදුවන්න නොදී අවධානය තියන්න පුළුවන් නම් ඒ මට්ටමත් සුදුසුයි විදර්ශනී. හැබැයි Tamanට ඊට වඩා සමතේ ප්‍රගුණ කරන්න පුළුවන් කෙනෙක් තව ටිකක් ගැඹුරට සමතේ වඩලා මේක කළොත් ඊට වඩා ප්‍රතිඵල වැඩි වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් හිත දුවන කෙනෙකුට සමතේ හදන්න ගියොත් ওই දෙකම කෙරෙන්නේ නැහැ. ඒ හින්දා එක ටිකක් කල්පනාකාරීලා තමන්ට සුදුසු ක්‍රමය අඳුරා ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න මේ මනසේ එක එක මට්ටම් වලදී ඒ උපදේශ වෙනස් වෙනවා. මම කිව්වේ මූලිකව කරන කෙනෙකුට. සමතේ හුඟක් වඩපු කෙනෙකුට ඊට වඩා වෙනස් විදිහකට අවශ්‍ය නම් කරන්න පුළුවන්. නැත්තම් තමන්ට වං සමතේ හදාගෙන මේ විදර්ශනය කරන්න ඕන කියලා හිතනවනේ ඊට වඩා වෙනස් විදිහකට කරන්න පුළුවන්. එතකොට අපි විදර්ශනය කරන්න යන්නෙම නෑ මේ මේ හුස්මෙම අවධානය තියාගෙනම ඉඳලා හුඟක් හුස්ම සියුම් වෙලා නොදැනෙන මට්ටමට ගිහිල්ලා එතනින් එහාට ඕනනම් ධානයක් වඩලා ඒ කැමැති මට්ටමකින් ඒකෙන් එළියට ඇවිල්ලා ඊළඟට විදර්ශනය වඩන්න පුළුවන්. ඉතින් ඔක දැන් අර මූලිකව මේ දහමට අනුව මෙන්න මේ tikai තියෙන්නේ කියන අවබෝධයක් ගත්තහම සමහර විට කොයි ක්‍රමයෙන් කළත් එතන ගැටලුවක් වෙන්නේ. තෙරුවන් සරණයි.
ඉතින් හොඳට පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. බොහොම පිං.
තෙරුවන් සරණයි. කොබලි මහත්මයා ඇත්තටම ඒ ඔබතුමා විස්තර කරනකොට තේරුම් ගත්ත දෙයක් තමයි මේ බුදුදහමට අයත් භාවනාව ඇත්තටම විදර්ශනා භාවනාවම නේද කියලා. මොකද ප්‍රඥාව පෙරදරි කොට යන ගමනකනේ අපි යන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි භාවනා ක්‍රම ගැන වුණත් අහනකොට පටිසම්භිදමග්ගේ එක තැනක තියෙනවා භාවනාව ක්‍රම හතරකට කියලා. ඒ හැම තැනම තියෙන්නේ විදර්ශනාවත් එක්ක සම්බන්ධ වෙලයි. සමත පුබ්බංගම විදර්ශනා, විදර්ශනා පුබ්බංගම සමත, සමත විපස්සනා යුගනද්ද, ඊළඟට ධම්ම උද්දච්ච කියලා. ඒ හතරෙම ඇත්තටම විදර්ශනාව ගැන සම්බන්ධ වෙන නිසා ප්‍රඥාව ඇතිවීම සඳහා විදර්ශනාවෙන් තොර භාවනාවක් තියෙනවද කියන එකම නිකන් පොඩි ගැටලුවක් වගේ ආවා. බොහොම පැහැදිලි වුණා තුමාගේ කතාවෙන් විදර්ශනාව අවශ්‍යමයි කියන එක. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. චිත්තමාධ්‍ය බොහොම පිං. කුගලේ මාධ්‍යයි අදත් අපිට මහත්සේ උපකාරුණා කායනුපස්සනාව තවදුරටත් වඩන්න. ඉතින් අපි ඒ කාලෙන් බොහෝ වෙලාවක් භාවනාවෙන් ඉන්න උත්සාහ කළා. ඉතින් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරන්නයි දැන් සූදානම. සර්වන් සර්ණයි.
සර්වන් සර්ණයි.
සර්වන්
සර්ණයි. සර්වන් සර්ණයි.